මමායනි මමත්වේ දුරුකිරීම සඳහා විදර්ශනා කිරීමේදී හෘදේ රූපේ ආශ්‍රය කොට ඇති කර්මජ රූප වලට කුමක් වන්නේද? දැන් ඉතින් මේක මම මේ ඉතිසලා විග්‍රහ කරලා කර්මජ රූප කියන්නේ මොනවද? කර්මජ රූපේක ආවස කොටද බලවක් ඇයි පිය මොහොතක්වා කර්මජ රූපයක් කර්මජ ක්‍රියාවලිය ආශ්‍රය තියෙන්නේ නැහැ. කර්මජ කියන්නේ කර්මයෙන් ජනිත කරන මොහොත. ඒ රූපය කර්මයෙන් ජනිත කරන මොහොත වෙනකන් විතරයි කර්මජ. ඒ මොහොත ඉක්ම ගිය ගමන් කර්මජ ඉවරයි. එහෙනම් රූපය ජනිත වීම ආරම්භ කරලා ඒ රූපය ජනිත වෙන්න ඇයි පිය ගන්න මොහොත අතරවත් යන්නේ නැති අති සූක්ෂම කාල මාත්‍රයේ පටිච්චසමුප්පාද චක්‍ර හතරක් ක්‍රියාත්මක වෙලා හතරවෙනි චක්‍රය අවසාන වෙනකොට කර්මජ ක්‍රියාකාරීත්වයේ රූපේ නිපදවලා ඉවරයි. ඊට පස්සේ විදහස් වුණාට පස්සේ චක්‍රේ ඕනේ නැහැ. දැන් ඒ රූපේ හොවාදී ඒක උතුද රූපය. ඇයි පිය ගන්න මොහොතක් යන්නේ නැති ක්‍රියාවලිය. උටි ගහන්නේ මොකද්ද මේ? හර්දේ රූපේ ආශ්‍රය කොට ඇති කර්මජ රූප. දැන් කර්මජ රූප තා තේරිලාමදි ඒකයි කියන්නේ. හර්දේ රූපේ ආශ්‍රය කරගෙන තියෙන කර්මජ රූප කියන එක යම් මොහතක ඇයි පිය ගහන මොහොතක් ඇන්ටි තියලා හටගෙන ඒ தත්ත්වයේ ඉක්ම ගලා ඉවරයි. කර්මජ අවස්ථාව ඉවරයි. හැබැයි කර්මජ අවස්ථාව ඉවරන පළියේදී ඒ නිපදෝ රූපේ විඳිලා යන්නේ නැහැ. වඩුවා විසින් මේසියක් පුටුවක් හදනකන් වඩුවා විසින් ජනිත කරන අවස්ථාවේදී මේසියේ පුටුව භෝජනයි. අපි නොකිවත් ඒකට වදනයක් එනවා වඩුජ කියලා. වඩුවාගේ ජනිත කිරීම. ඊට පස්සේ මේසේ රූපේ මේසේ පුටුව හදලා තිබුණා පස්සේ වඩුවා මැරෙනවා. මේසේ පුටුව විනාශ වෙනවා. වඩුවා මලාර හදපේන. ඒකට එහෙම යම් අවුරුදු 60 70ක් හරි තියෙනා නම් කාලයක් වඩුවා මැරිලා ඌගේ ඇටකරු පස්සේ ලාගියත් අර මේ හදපු මේසේ පුටුව තියෙනවා. ඒකට එහෙම උරුම කාලයක්. හැබැයි දැන් වඩුජ කියන වදනේ ඒකට ගලපන්න බැහැ. අනේ කර්මයේ ජනිත කරන කර්මජන වඩුවාගේ ජනිත කිරීම වඩුජ. උපමාවක් දෙන්නයි ඔක පෙන්නේ. ජය කියන වචනේ දැම්මේ කාගෙද කියන්නේ? කර්මයේ ජනිත කරන නිසායි කර්මජ කිව්වේ. කර්මයේ ජනිත කරපු අවස්ථාව ජනිත කරලා දෙනකන් විතරයි කර්මජ. ඊට පස්සේ උතුජ. එහෙනම් කර්මජ රූපේ මෙන්න කියන්නේ වෙලාවක් නැහැ. කයන්නේ සබ්ද නගන්න හදනකොට කෝටි ගන්න රූප අරගෙන ඉඳන් නිදාස් කරලා ඉවරයි. උතුජ වලට. අන්නේ උතුජ රූප කියන්නේ තමයි ඊට පස්සේ ක්‍රියාත්මකේ නිදී අතීත කර්මජ. මොකද හන්නේ අතීත කර්ම හෘත රූපය හා වැඳී ඇතේ ඇතැයි අසා ඇත්තේ. හෘද රූපය සමග වැඳිනවා කියන හෘද රූපයත් පරිවර්තනය වෙන එක. හෘද රූපය කියන එක හරි ගැඹුරු දෙයක්. වතු රූපය එකක් හෘද රූපය එකක් මෙයා විග්‍රහ කරන්න ගියොත් එහෙම අද ඉන්න ඇයි එපා වෙනවා මෙහා වුණා ටික. මොනවද මේ ආයතරයක් ආව අභිධර්මයට බහලා අපිට මෙයා තේරෙන්නේ නැහැ කියන වත්ෙන් තමයි ඉන්නේ. මේක මේ කීප දෙනෙකුට විතර කවදද මම ඒකයි කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා නම් අහන්න ඕන කියලා. ඔය අභිධර්ම වල ඔක්කොම කට්ටියක් එක ලැබෙතිලා ඉතින් අපි ඉන්නවානේ තවත් ඒ දේශක යනවා කියලා දේශක පින්නතුන් ඉන්නවා. කට්ටියක් එක ලැබෙතිලා සාකච්ඡා කරලා එක දවසක් ඒගොල්ලෝ නිදහස ඒක ප්‍රශ්න ටික අහගන්න. ඒකේ එහෙම අවස්ථාවක් නිදහස් කරලා දෙන්න මේ වගේ අවස්ථාවක මේ සියයට එක්කෙනෙකුට දෙන්නෙකුට තේරෙන එකක් අහන්න ප්‍රශ්න කරන්න ගියාම අනික අයට මේක මහා වදයක් වෙනවා. ඉතින් මේවා ඔක්කොම වැඩකුත් නැහැ. නිවන් දකින්න මේවා දැනගන්න ඕනෙත් නැහැ. මේක අනික ධර්ම රසයේ විදීමලත් ධර්මයේ විදිහට ගැඹුරු දැනගන්නත් මේවා දැනගන්න එක හොඳයි නරක නැහැ. මේකේ ක්‍රම තියෙනවා. මේක අධික ප්‍රඥාවන්තයෙ ඉන්න තේරුම් ගියොත් ඒ මාධ්‍යයෙන් ඒ ඇට නිවන් ගන්න. ශ්‍රද්ධාධික වීර්යාධිකය වැඩිපුර ඉන්න ප්‍රඥාධිකය බොහොම අඩුයි. මේ ප්‍රඥාධික බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අවිධර්මයේ ඉගෙන ගන්නා හිටියේ සරියුත් මහ රහතන් වහන්සේ සමග සම්පන්දිලා පාරමිතා කුරාගිනාව 500ක් භික්ෂුන් විතරයි ප්‍රධාන වශයෙන් හිටියේ. අනිකා ඊපස්සේ ගියේ නැහැ. ඒ නිසා ධර්මයේ කියා දුන්නේත් ඉගෙන ගත්තේ දරාගෙන හිටියේ ඒ පිරිසයි. ඒ ගිනාපයකින් ඊට පස්සේ දැන් පරම්පරාවට කලාතුරකින් හරි එකෙනෙක් දෙන්නේ කියලා අභිධර්මයේ පිළිබඳව දන්න මහා ප්‍රඥාවන්තයෝ හිටියන ඒ සරියුත් හාමුදුරන්ගේ ගෝලපාසික පිරිස හැටියට ඒ ටික දරාගෙන ආවා. එහෙම ගිනම් ක්‍රමයක් තමයි තියෙන අභිධර්මයේ කියන්නේ. ඒකයි අභිධර්මයට හරිය වහ වෙලා තියෙන බොහෝ අය. ළමින්ගෙන් ඇහුවත් එහෙම පාසල් යනකොට ඔයගලන්ට පන්තියේ තියෙන අකමැතිම විෂය මොකක්ද? ගණන්. ගණිතය කො පොඩි උන් කෑගා. උන් හරිය අකමැති. අපර අකමැතිම විෂය ගණිතය. ඉතින් ඉස්කෝලේ යන්නේ නැහැ යන්න තියෙන කුලන මගරලා ඉන්නේ. ගණිත විෂය තියෙනවා. ඒ තරම් එපා ඒලා මොකද? ඒක විද්‍යානුකූල විෂයක්. ප්‍රඥාවට ගෝචර. ඥාන ගෝචර. ප්‍රඥාව කියන්නේ ගැඹුරු ලෝකෝත්තර නෙවෙයි ලෞකික නමුත් ඥානීය ප්‍රඥාවේ ගෝචරික අතර හරි අමාරුයි ඒක දරා ගන්න. සාහිත්‍ය කියන්නේ ඒකට අපි ලේසි. ඒක මේ චේතනා මූල් කරගත මේ සුන්දර ලෝකයක් වෙන්නේ මේ කිසිම හරයක් නැති එක. ඒ වුණාට සාහිත්‍යයේ 100%ක් වගනලත් ළමයි ඉන්නේ. විභාගෙන්නේ වැඩිපුරම සමත් වෙනවා සාහිත්‍යයේ විසි. ගණන් විසි බැලුවොත් එහෙම 100%ක් වත් නැහැ සමාර්ථයක් ලැබලා. මෙන්න මේක ඉතින් ඒ වගේ
ඒ ගණිතයේ පිළිබඳ දන්න හදාරණ අයගේ ශ්‍රේෂ්ඨ අයට තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවිධර්ම විසේ තේරෙන්නේ. මෙන්න මේකට පාරමිතා පුරාගෙන ආපු උත්තමයන් වහන්සේ නම තමයි මේ හිටියේ සරියුත් මහරහතන් වහන්සේ. ඒ පාරමිතා ගුණය ඇති නිසාම තමයි මේ පිළිබඳ ගැඹුරු ධර්මයේ උන්වහන්සේට විග්‍රහ කළේ. උන්වහන්සේත් එක්කලා ඒවයි ගුණධර්ම දරාගෙන පූර්ණීකරණ ආපු 500ක් තමයි ඒක දරාගෙන හිටියේ. ඊ කලාතුරකින් 15% එකනේ දෙන්නේක් වගේ සමාජයේ බලන මහා ප්‍රඥාවන්තීටත් නිවන් මාර්ගයක් ලබා දෙන සාර ධර්මයක් නිසාම අවිධර්මයේ හිබඳු පරපුරකින් ආපු නිසා බොහොම දුර්ලභ අප්‍රසිද්ධිය වගේ තමයි අපි ධර්මයේ ඉන්නේ. ඉතින් මේවා විග්‍රහ කරලා තේරුම් ගන්න ගියාම හුඟ වෙදිනේට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් කියලා ලොකු රසයක් තියෙනවා. නමුත් එහෙම ඒක කෙනෙකුට දෙන්නේකුට දෙන රසය නිසා 90%කට විතර පාඩුවක් වෙනවා. ඒවා කියන්න ගියාම ඔක්කොම ඉදිනේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මතර විනේදරාදී කුණක් දෙකක් හිටියා. ඔකෙදි ධර්මතර වික්ෂුන් වහන්සේලාට ආසනවත් පැනෙන්නේ නැහැ විනේදර වික්ෂුන් වහන්සේලා ඉදිරියේ. ඔකේ ওই ප්‍රශ්නේ උඩමයි. ධර්මතර වික්ෂුන් වහන්සේ විනපතන කාසල වැනේවි. උන්වහන්සේලා එකතු වුණාම කතා කරන්නේ අභිධර්ම කතාවගෙන. බුදුරන් වහන්සේත් වර්ණනා කළා ප්‍රශංසාස් කරලා තිනා අභිධර්මතර වික්ෂුන් වහන්සේලාට ධර්මයේ පිළිබඳව දේශනා ඥානියත් ඒකට ප්‍රශංසා කිරීමත් කරලා තියෙනවා. නමුත් ඒ වෙන් කළාම පැනේවා මිසක් මොකද අනික් ආයතන ගලපන්නේ බැරි නිසා. ඒ වගේ අදත් මේක තේරුම් ගන්න ඒ වගේ දවසක මේ විග්‍රහය අහගන්න.